ඔබ රැඳි සිටින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසෙන්න sbs.com.au/sinhala වෙබ්අඩවියට.
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබගේම භාෂාවෙන් ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධවන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
අපි එහෙමනම් දැන් ආරම්භ කරනවා 2020 වසරේ මේ නව වසරේ පළවෙනි වතාවට ඔබ වෙත ඉදිරිපත් කරන සතියේ ශ්‍රී ලාංකීය දේශපාලනික පුවත් විමසුම. අපි පසුගිය වසර පුරාම ශ්‍රී ලංකාවේ දේශපාලනය පිළිබඳව කතා බහ කරගෙන ආවා සඳුදා දවසේ. ඉතින් ඒ ආකාරයටම මේ වසරෙදිත් සඳුදා දවසේ සුපුරුදු විදිහට ඔබ සියල්ලක්ම සූදානමින් සිටිනවා වගේ අපි දන්නවා ශ්‍රී ලංකාවේ දේශපාලනික තත්ත්වෙත් දැනගන්න. ඉතින් මේ ක්‍රියාදාමයට මේ වසරෙදිත් සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල මේ අලුත්ම දේශපාලනික උණුසුම් තොරතුරු වාර්තාකරණය වෙනුවෙන්. ලැබුවා වූ 2020 මේ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ඔබ බොහොම සාදරයෙන් අපේ වැඩසටහනට පිළිගන්නවා මනෝජ්. ආයුබෝවන් සුබ උදෑසනක් කියන ප්‍රාර්ථනාවත් සමගින්
ආයුබෝවන් සුබ උදෑසනක්. 2020 නව වසර ඔබටත් වාසනාවන්ත නව වසරක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, නව වසරේදී සිදුවෙන අපේ පළවෙනි සාකච්ඡාවට අපිට වාර්තා කරන්න සිද්ධ වෙන්නේ බොහොම උණුසුම් කාරණාවක්. පසුගිය සෙනසුරාදා පෙරේද දවසේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත්අඩංගුවට පත් වුණා. දැන් මේ සිදුවීම පිළිබඳව අන්තර්ජාල මාධ්‍ය හරහා බොහෝ දෙනෙක් දැනුවත්ව සිටින්නේ. අපි මෙහිදී මේ සිදුවීම සම්බන්ධව ටිකක් කතා බහ කරමු මනෝජ්. ඔහුගේ අත්අඩංගුවට ගැනීමේ සිදුවීම පසුපස තියෙන ක්‍රියාදාමය මොකක්ද කියලා. ඔහු අත්අඩංගුවට ගාවේ අත්අඩංගුවට ගන්නාවේ එක කාරණාවකට, අත්අඩංගුවට ගත්තේ තව කාරණාවකට මේ ආකාරයේ නොයෙකුත් චෝදනා තියෙනවා. මේ පසුපස විශාල වශයෙන් සිදු කෙරෙන බුද්ධි තොරතුරු මෙහෙයුමක ප්‍රතිඵලයක් විදිහට ඔහු අත්අඩංගුවට ගැනුණා කියන කාරණාව තවත් කතාවක් අපිට ඇහෙන. ඉතින් ඊයේ දවසේදී ඔහුට ලබා දීලා තිබුණ ඇප. ඉතින් මේ සියලුම කාරණා අපි එකතු කරගත්තාම මේ සිදුවීම පසුපස තියෙන සිදුවීම් සමුදාය සහ ක්‍රියාදාමයන් පිළිබඳව සමස්ත තොරතුරු විග්‍රහයක් අපි ඔබෙන් බලාපොරොත්තු වෙනවා මනෝජ්. මුලින්ම
අපිට එක පැටි කීපයකින් කතා කරන්න පුළුවන්. එකක් තමයි විපක්ෂයේ පහුගිය ආණ්ඩුව කාලයේ විපක්ෂයේ හිටපු වර්තමාන රජයට යම් ආකාරයකින් දේශපාලන වේදිකාවේ චෝදනා එල්ල කරපු ටිකක් කර අපි කියන විදිහට දැනෙන්න කතා කරපු රාජ්‍ය අමාත්‍යවරයෙක් ඔහු, වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. අනෙක් වශයෙන් ඔහු විවිධ චෝදනා අපරාධ සිදුවීම් සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. සමහර චෝදනා සම්බන්ධයෙන් ඔහු ළඟ සාක්ෂි තිබෙන බව සඳහන් කළා. ඒ හැරුණාට පස්සේ ඔබ දන්නවා පසුගිය කාලේ පුරාම ඔහු ඇතැම් සිද්ධි හඬපට මගින් තහවුරු කරගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළා. එවකට රජයේ වුවත් ඇතැම් නිලධාරීන්ව දුරකථනය ඔස්සේ සම්බන්ධ කරගෙන හඬ සාක්ෂි සහිතව ඒව ඔප්පු කරපු අවස්ථා තිබුණා. ඉදිරියේදී ක්‍රියාත්මක වන්ත නියමිත පරීක්ෂණ සඳහා රංජන් රාමනායක හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ළඟ තොරතුරු තිබිය හැකි කියන බලාපොරොත්තුව මත ඔහුගේ නිවස සෝදිසි කිරීමට ලක් කරා. දැන් සෙනසුරාදා හවස් වරුවේ තමයි රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාගේ ඔහුගේ නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි නිවස පරීක්ෂාවට ලක්තරේ මේ සෝදිසි කිරීම සිද්ධ වෙන වෙලාවේ ඒ සඳහා අදාළ වරෙන්තුවේ හරියට හේතුවක් සඳහන් වුණේ නැහැ කියලා රංජන් රාමනායක හිටපු අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක් හරහා දක්වලා තිබුණා. ඔහු එයිදී සඳහන් කළේ තමන් කිසිම අපරාධයක් කරේ නැහැ. නමුත් යම් හේකින් තමන් අත්අඩංගුවට පත් වුණොත් තමන් බන්ධනාගාර රෝහල වෙත යන්නේ නැහැ. ඔහු යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වෙනවා. කතා කිරීමේ ප්‍රතිවිපාකයන්ට මුහුණ දෙන්න තමන් සූදානම් කියලා ඔහු ට්විටර් පණිවිඩය සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ වගේම මේ සෝදිසි කිරීම සිද්ධ වෙන අතරේ ඒ කාරණා යාවත් කලින කිරීමකුත් ඔහු සිද්ධ කරා. ඔහු කිව්වා තමන්ගේ පෞද්ගලික පරිගණකයයි ඔහුගේ නිවසේ තිබුණු සියලු CD සහ DVD පැටි ආරක්ෂකංශ බහරයට අරගත්තා. රජ ක්‍රීඩක වශයෙන් තාජුටින් ඝාතනය සම්බන්ධයෙන් තමන් සතුව තිබුණු ලිපිගොනුවකුත් ඔවුන්ගේ බාරයට ගත්තා කියලා ඔහු සඳහන් කළා. වගේම ඔහු කරපු ට්විටර් පණිවිඩයක සඳහන් කරලා තිබුණා. කොහොමද අවසානයේ ඔහු අත්අඩංගුවට ගත්තේ? පෞද්ගලික ආරක්ෂාව සඳහා රජයෙන් ලබා දුන්නු පිස්තෝලේ බලපත්‍රය අලුත් නොකිරීමේ චෝදනාව මත තමයි ඔහු ඉන්නතුරු අත්අඩංගුවට ගත්තේ. කොළඹ දකුණු අපරාධ කොට්ටාසය තමයි පෙරේද දිනේ මොහු අත්අඩංගුවට ගත්තේ. ඊයේ දවසේ පස්වරුවේ නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා. එහිදී තමයි මේ අත ලැබීම සිද්ධ වුණේ. නමුත් ඔහුගේ විදේශ ගමන් තහනමක් පැනෙව්වා. දැන් ඔබත් සඳහන් කරන විදිහට ඇයි මේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වෙන්නේ කියන ප්‍රශ්නය ඔබ මතු කරා. කොහොමුණත් මේකට අපිට යම් සාක්ෂියක් ඉදිරිපත් කරන්න පුළුවන්. රාජ්‍ය මාත්‍රි කංචන විජේසේකර ඔහුගේ මෙල ට්විටර් ගිණුමේ සටහනක් තවලා තිබුණා. ඊයේ දිනේ ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් හරිමාර්ගයේ ගමන් කරක් පොලිසිය සහ විමර්ශකයින් වැරදි මාවතක ගමන් කිරීම කනගාටුක කර්මයක් කියලා සඳහන් කළා. මාජන මුදල් අනිසි විදියට භාවිතා කරපු සහ දූෂණ පිළිබඳ පැහැදිලි සාක්ෂි සහිත පුද්ගලයන් කීප දෙනෙක් ඉන්නවා. නමුත් පොලිසියටයි නීතිපති දෙපාර්තමේන්තුවටයි ඔවුන් පිළිබඳ විමර්ශනය කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් පොලිසිය ගත්තු ක්‍රියාමාර්ග වලට තමන් එකඟ වෙන්නේ නැහැ කියලා කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා ට්විටර් පණිවිඩයක සඳහන් කරලා තිබුණා. ඉතින් මේ සිද්ධි දැකලා කංචන විජේසේකර රාජ්‍ය අමාත්‍යවරයා මේ ට්විටර් පණිවිඩය තවන්නට ඇති කියලා අපිට හිතෙනවා.
හොඳයි, දැන් මේ සම්බන්ධයෙන් විවිධ අදහස් මතුවෙනවා. එහෙම අදහසක්ම එකතු කරගන්නට අවකාශ නොලැබුණත් මේ කැපී පෙනෙන අදහස් කීපයක් එකතු කරගන්න යම් තොරතුරු හෙළිදරව් කිරීමක් සිදුවෙන හින්දා මේ අදහස් හරහා අපි දකිනවා ලංකාවේ දැන් යම් කිසි ආකාරයක දේශපාලනික උණුසුම්කාරී වාතාවරණයක් ඇති වුණාම සංඝයා වහන්සේලා ප්‍රමුඛ පෙළේ සංඝයා වහන්සේලා කීප නමක් සිටිනවා අදහස් දැක්වීමට ඉදිරිපත් වන ප්‍රතිසාකච්ඡා තියෙන. මේ අතරින් එක නමක් තමයි පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ සිංහල ජාතික සංවිධානයේ නියෝජනය කරන උන්වහන්සේ හෙළිදරව් කරන කාරණා දිහා ටිකක් අහලා බලන්න. උන්වහන්සේ මේ හඬපට දුරකථන සංවාද හරහා සිදු කරන සංවාද පටිගත කිරීම තුළින් තොරතුරු දත්ත එක්රැස් කිරීම සිදු කළ ආකාරය පිළිබඳව යම් කිසි හෙළදරව් කිරීමක් සිදු කරනවා රංජන රාමනායක මහතා කොහොමද ඒක කළේ කියලා.
රංජන රාමනායක තමන්ගේ දුරකථනයෙන් පොලිසියට CID එක අධිකරණ ශේෂ්ත්‍රයේ ඉන්න පුද්ගලයන්ට මේ සමාජින්න නොඑක් ශේෂ්ත්‍රයන්ට කතා කරන හැම දුරකථන ඇමතුමම්ම පටිගත කරගෙන ඒවා වෙනම CD තැටිවලට බාගත කරලා තිබ්බයි කියනක දැන් මේ වෙන විට අනාවරණය වෙනවා. රංජන රාමනායකට විරුද්ධව තියෙනවා අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්. ඒ නඩුවලදී උසාවියට ගියාට පස්සේ මම අද මොකද්ද කතා කරන්න ඕන කියලා උපදෙස් ගන්න සානිය අභිෂේකරගෙන් ඕන වෙලාවට CID එකේ බහරේ තියෙන පරීක්ෂණ ලිපි ගණු කොහමද ලබලා දුන්නේ, බී රිපෝට් එක උසාවියට දෙන්න කලින් කොහමද රංජන රාමනායකට ගියේ, මේ සියල්ල රංජන රාමනායක විසින්ම පටිගත කරලා තියෙනවා. රංජන රාමනායක කොහමද රටින් තනලා ගියපු නිසාන්ත කන්දප්පත් එක්ක ගනුදෙනු කරේ, එතකොට ශානි අභේසය කරලත් එක්ක CID ගේ නිසාන්ත කන්දප්පලත් එක්ක මේ හැසිරීම අතිශය භයානක හැසිරීමක්. මේ රංජන රාමනායකලාගේ ලක්ෂ ගණන් තියෙන කෝල් රෙකෝඩින් ඇතුලේ මේ සමස්ත දේශපාලන ප්‍රවාහයේ තියෙන මජරකම තක්කඩිකම මේ සියල්ල අනාවරණය කරගන්න පුළුවන්.
ඔව්, ඒ සිංහල ජාතික සංවිධානයේ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමින් වහන්සේ සිංහල රාවේ සංවිධානයේ පූජ්‍ය අක්මීමන දයාරත්න ස්වාමින් වහන්සේ අදහස් දක්වීමකින් සඳහන් කිරීමක් කළා. මනෝජර ඔබත් සඳහන් කරපු ආකාරයට තජුඩින් ඝාතනය හා සම්බන්ධ වන ඒ ලිපිගුණ ෆයිල් එක පොලිසිය අතරපත් වුණා. ඒ සම්බන්ධව යම් කිසිව තොරතුරක් උන්වහන්සේගේ ප්‍රකාශයෙන් අපිට හෙළිදරව් වෙනවා.
තාජුදීන් ඝාතනය සම්බන්ධව සම්පූර්ණයෙන්ම ෆයිල් සකස් කරලා තියෙන්නේ රංජන් රාමනායක කියන කාරණාව වුණා. මොකද ඒ ෆයිල් එක මේ වෙනකොට අත්අඩංගුවට අර ගැනීම සිද්ධ කරලා තියෙනවා. ඒකට අල්ලියගහ මන්ත්‍රී විතරක් නෙමෙයි රංජන් රාමනායක මහත්තයාගේ නිවසත් මේ වෙනුවෙන් ක්‍රියාත්මක වෙලා තියෙනවා.
විද්‍යාවට වැදුනේ පඳුරට වගේ කතාවක් කියනවා මේ මහින්දානන්ද අලුත්ගමගේ අමාත්‍යවරයා. දැන් අතරංගුවට ගන්න ගියේ වෙන කාරණාවකට, හැබැයි දැන් අතරංගුවට අරගෙන තියෙන වෙන කාරණාවකට, මේක සම්පූර්ණයෙන් පොලිසිය වැරද්දක් කියලා.
සියලු දෙනා අතරංගුවට ගන්න කරපු සියලු කුමන්ත්‍රණ අධිකරණයේ සමහර අයගේ උසස් වීම ගැන කතා කරනවා. මේ සියලු දුරකථන තැටි ටික අතරංගුවට ගන්න තමයි අපි හාමුදුරනේ රංජන් රාමනායක මහත්තයාගේ දෙද්ද ගියේ. මේ අපේ පොලිසියටත් මොලේ නැහනේ. පොලිසියත් ඉතින් යන්නේ වෙනකක් කරන්නේ තව දෙයක්. පොලිසියට ගියේ අත්අඩංගුවට ගන්න CD එක. කෙහෙමත් පිස්තෝලයක් අල්ලගෙන TV එකට පෙන්නවා. දැන් රට හිතන්නේ මේ බලපත්‍ර නැතිව රංජන් අත්අඩංගුවට ගත්තා නේ. රංජන් රාමනායක මහත්තයා අත්අඩංගුවට ගන්න බරපතල කුමන්ත්‍රණයක් පිළිවළව.
මීළඟට අවධානය යොමු කරමු පසුගිය සිකුරාදාට, ජනවාරි මාසේ 3 වෙනිදාට. පසුගිය වසරේදී සභාවාර අවසන් කරපු පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරනු ලැබුවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රාජාසන කතාවත් සමගින්. මේ නව පාර්ලිමේන්තු සැසිවාරයේ යම් සුවිශේෂතා කිහිපයක් දක්නට ලැබුණා. මහජනතාව මාධ්‍ය සම්බන්ධව ප්‍රමුඛයෙන් කතාබහ කරනවත් අපි දැක්ක. මේ සුවිශේෂතාත් මේ රාජාසන කතාව තුළින් කියවුණු දෑ පිළිබඳවත්, එදා පාර්ලිමේන්තුවේදී සිදුවුණු දෑ පිළිබඳවත් මං කැමති මේ ළඟට අවධානය යොමු කරන්න මනෝජ්.
පාර්ලිමේන්තුවේ සැසිවාර ආරම්භ කරපු සිකුරාදා දිනයේ ජනාධිපතිවරයාගේ රාජාසන කතාව සිදු කරන උත්සවය ටිකක් චාම්බ පැවැත්වුණු ආකාරයක් අපි දැක්කා. ඊට කලින් දවසේම පාර්ලිමේන්තු සැසිවාර ආරම්භ කරන වෙලාවේ හමුදා උත්තමාචාර පවත්වන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා උපදෙස් දීලා තිබුණා. සාමාන්‍යයෙන් මේ සැසිවාර විවෘත කරන විට අශ්වාරෝහකයන් එක්ක ජනාධිපතිවරයා පිවිසෙන්නේ, ඒ වෙනුවෙන් හමුදා උත්තමාචාර සිද්ධ කරනවා. එතකොට හමුදා උත්තමාචාර සඳහා පුහුණු කිරීම තිබුණා. ජනාධිපතිවරයාගේ නියමෙන්නේ සියල්ල අවලංගු කරලා තිබුණා. ඒත් එක්කම ජනාධිපතිවරයා අශ්වාරෝහකයන් සමග පැමිණීමක් පිටවලා තිබුණා. ඒ අනුව මේ සැසිවාරය ඉතා සරල අන්දමින් පවත්වන්න කටයුතු සූදානම් වෙලා තිබුණා. ඒ අනුව 8 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වෙනි සභාවාරයේ විවෘත කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ ප්‍රධානත්වයෙන් චාම් උත්සවයකින් ආරම්භ වුණා. මේ උත්සවයේ ආරාධිත අමුත්තන් පැමිණීම පෙරවරු 9ට ආරම්භ වුණා. පළමුවෙන්ම මන්ත්‍රීවරුන්, ඊට පස්සේ කථානායක කරු ජයසූරිය මහතා, ඊට පස්සේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැමිණි ආයින් පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණීම සිදු වුණා. කථානායක කරු ජයසූරිය මහතුමා සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහත්වරුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ප්‍රධාන පියකට පෙළ අසලදී සම්ප්‍රදාය විදිහට ජනාධිපතිවරයා පිළිගත්තා. ඊට පස්සේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය සෙව්වා. ඊට පස්සේ ජයමංගල ගාථා කිවීමේ අවස්ථාව පැවැත්වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා මංගල රැස්වීමේ මූලාසනය අරගත්තයින් පස්සේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 32(2) වගන්ති අනුව නව ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම සිද්ධ වුණා. මෙහිදී සඳහන් කරලා තිබුණා රාජාසන කතාවිදි විශේෂයෙන් ජනාධිපතිවරයා පටු දේශපාලන අරමුණු අතහැරලා රට ගොඩනගන්න එකතු වෙන්න කියලා ජනාධිපතිවරයා සියලු දේශපාලනඥයින්ට තමන්ගේ රාජාසන කතාවිදි ආරාධනා කළා. විශේෂයෙන්ම වත්මන් පාර්ලිමේන්තුව ජනතාවගේ ගැටලු සාකච්ඡා කරන ජාතික ප්‍රතිපත්ති සංවර්ධනයට ලක්කරන ආදර්ශමත් ස්ථානයක් ඔබට පත් වෙන්න ඕන කියලා ජනාධිපතිවරයා සඳහන් කළා. ඊට කලින් ඔහු කිව්වා ඔහුගේ PRDA රාජපක්ෂ මහත්මයා පාර්ලිමේන්තුව නියෝජනය කරන කාලේ ගැලරියට සභාගර්භයට තමනුත් අමුත්‍යෙක් විදිහට පැමිණියා. ඒ කාලේ බොහෝ දෙනෙකු කැමැත්තෙන් හිටියා සභාගර්භයට පැමිණෙන්න. පාර්ලිමේන්තුවේ වැදගත් දේවල් කතා වුණේ. ඒ තත්ත්වය දැන් සම්පූර්ණයෙන් කණපිට පෙරලා තියෙනවා. එහෙම නැතුව පාර්ලිමේන්තුව කියන්නේ වැදගත් තැනක්. ඒකම ප්‍රතිපත්ති සංවාදයට ලක් කරන ආදර්ශමත් ස්ථානයක් බවට පත් වෙනුන කියලා ඒ උදාහරණය සමග ජනාධිපතිවරයා සඳහන් කළා. ඒත් එක්කම ජනතා පරමාධිපත්‍ය තහවුරු වන ප්‍රබල විධායකයක්, ව්‍යවස්ථා දායකයක් සහ ස්වාධීන අධිකරණයක් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා වෙනසක් තුලින් විසඳා ගන්න ඕන කියලා ඒ කාරණෙත් මේ අවස්ථාවේදීම ජනාධිපතිවරයා මතු කරා. ඒත් එක්කම අපි දැක්කා තමන් කුරහන් සාටකේ පැළඳුවේ නැති වුණත් තමන් නියෝජනය කරන්නේ රටේ පීඩිත ජනතාව වෙනුවෙන් සෑම විටම කැප වූ කුරහන් සාටකෙන් සංකේතවත් කරන ගැඹුරු දර්ශනීයමයි කියලා ජනාධිපතිවරයා මේ අවස්ථාවේ සඳහන් කළා. ඉතින් රාජපක්ෂවරුන් පිළිබඳව රටේ ජනතාව සබා තිබුණු විශ්වාසය, තමන්ගේ පවුලෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විපක්ෂ නායකවරුන්, අගමැතිවරුන් වගේම ජනාධිපතිවරුන් දෙදෙනෙක් රාජපක්ෂවරුන් ලෙස රටේ ජනතාව පත් කරා කියන ඉතිහාසය නැවත ජනාධිපතිවරයා මතක් කරලා දුන්නා. විනාඩි 40කට පමණ ආසන්න කාලයක් රාජාසන කතාව ජනාධිපතිවරයා සිද්ධ කළා. ඊට පස්සේ සාම්ප්‍රදායික තීපැන් සංග්‍රහය පැවැත්වුණා. ජනාධිපතිවරයාගේ රාජාසන කතාවෙන් පස්සේ කථානායකවරයා විසින් තමයි මේ සාම්ප්‍රදායික තීපැන් සංග්‍රහය ලබා දෙන්නේ. මේක සිද්ධ වුණේ පාර්ලිමේන්තු සංකීර්ණයේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේදී. මේ අවස්ථාවට ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්මයා, කථානායකතුමා, විපක්ෂ නායකතුමා සයිත්‍රන්දත් මහත්මයා, එක්සත් ජාතික පක්ෂ නායක රණවීර වික්‍රමසිංහ මහත්මයා, දෙමළ ජාතික සන්ධානයේ ආර් සම්බන්ධන් මහත්මයා කියන මේ පිරිස මැතිඅමැතිවරුන් එකතු වෙලා හිටියා. නමුත් මේ අවස්ථාවට ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් එක් වුණේ නැහැ. එයත් කැපී පෙනෙන සිදුවීමක් වුණා. සෙසු කණ්ඩායම් සියල්ල මේ අවස්ථාවට එක්ව සිටිත් ජනතා විමුක්ති පෙරමුණ මේ අවස්ථාව මගහැර යාම ඒ කටයුත්තෙන් පස්සේ එදින සවස 1 දක්වා, පස්වරු 1 දක්වා පාර්ලිමේන්තුවේ කටයුතු කල් තැබුණා. ඒ අනුව කථානායක කරු ජයසූරිය මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 1ට යළිත් පාර්ලිමේන්තුව රැස් වුණා. එහිදී අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහත්මයා සභානායකවරයා විදිහට, ජෝස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා සඳහා තෝරාගෙන තියෙනවා කියලා කථානායකවරයා නිල වශයෙන් සභාවට දැනුම් දීම සිද්ධ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විපක්ෂ නායකවරයා විදිහට පිළිගන්නවා බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ගායන්ත කරුණාතිලක විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට පත් කරලා තියෙන බවත් කථානායකවරයා නිවේදනය කළා. ඊට පස්සේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහත්මයාගේ අභාවයෙන් ඉසුණු මන්ත්‍රී ධුරයට පේරිපත් වුණු වරුණ ප්‍රියන්ත මන්ත්‍රීවරයා නව මන්ත්‍රීවරයෙක් විදිහට කථානායකවරයා ඉදිරියේ දියුණු දුන්නා. දිනුන් දිනෙන් පස්සේ ඔහු වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ අසුනක් වෙන් කරලා තිබුණත් ඔහු විපක්ෂයේ ගිහිල්ලා අසුන් ගත්තා. ඊට පස්සේ ඔහු සභාගර්භයේදී අදහස් දක්වමින් ඔහු කිව්වේ තමනුත් තමන්ගේ පියා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජයග්‍රහණ වෙනුවෙන් අවස්ථා කිහිපයක් කටයුතු කළා. තමන්ගේ පියා හදපු දේශපාලන පුත්‍රයා තමයි රංජිත් සොයිස මැතිතුමා. වරුණ ප්‍රියන්ත කියන්නේ තාත්තගේ නියම පුතා. කොහොම වුණත් පහුගිය දින 52 ආණ්ඩුව කාලයේදී සිද්ධ වෙච්ච ව්‍යවස්ථා විරෝධී කටයුත්තක් නිසා ඉවසන්න බැරි නිසා තමන් දේශපාලන වශයෙන් විරුද්ධ වීම තීන්දුව අරගත්තා. නමුත් දැන් මේ වෙලාවේ තමන් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරනවා. ආයෙත් එක්කම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පක්ෂ නායකත්වයක් ඔහු අග්‍රාමාත්‍යවරයෙක් දක්වා පත්කර තැබීමේ කටයුත්ත වෙනුවෙන් තමන් උරදෙනවා කියලා වරුණ ප්‍රියන්ත නවක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී අදහසක් කොමින් සඳහන් කළා. ඒ අනුව මේ කටයුතු වලින් පස්සේ ලබන 7 වෙනිදා වෙනකන් 7 වෙනිදා පස්වරු 1 වෙනකන් සභාව කල් තබන බව කතානායකවරයා නිවේදනය කළා. ඒ අනුව නැවත පාර්ලිමේන්තුව රැස් වෙන්නේ ලබන 7 වෙනිදා සවස 1ට.
දැන් එතනදී අපි දැක්කා මහමැතිවරණයක් පවත්වනකන් මේ තියෙන මේ අන්තර්වාර ආණ්ඩුවේ මේ අලුත් පත්වීම් කීපේ සිදුවන ඔබ සඳහන් කරපු ආකාරයට සභානායක ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක. එතකොට කතානායක ධුරය වෙනස් නොවීම පිළිබඳවත් ජනතාව කතාබහට ලක් වුණා. ඒ සම්බන්ධව කොහොමද අපිට තොරතුරු වාර්තා වෙන්නේ ලංකාවේ?
පාර්ලිමේන්තුවේ මේ වෙලාවේ තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගතිය අනුව කතානායකවරයා ඉල්ලා සුනොත් එහෙම නැත්නම් දැනට විපක්ෂයේ කටයුතු කරන පාර්ශවයේ කැමැත්තෙන් ඉවත් වුණොත් හැරෙන්න කතානායකවරයා වර්තමානයේ පාර්ලිමේන්තුවේ බලය ඔසවන කණ්ඩායමට එහෙම නැත්නම් ජනාධිපතිවරයාගේ පාර්ශවයට කතානායකවරිය පත් කරගන්න අපහසුයි. පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති නිසා දැන් මේ වෙලාවේ වුණත් ජනාධිපතිවරයාගේ රාජාසන කතාවේදී විපක්ෂයට බෙදීමක් ඉල්ලන්න තිබුණා. හේතුව පාර්ලිමේන්තුවේ බහුතර බලය තවමත් තිබෙන්නේ විපක්ෂයට. නමුත් සම්ප්‍රදායක් විදිහට ඒ කටයුතු සිද්ධ කරන්නේ නමුත් කතානායකවරයා පත් කරන්න ගියා නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් ජනාධිපතිවරයාගේ පාර්ශවයක නැති නිසා ඒතර ගැටලුවක් මතුවෙන්න පුළුවන්. එහෙම උත්සාහයක් මුලින් තිබුණා. ඔබට මතකයි මේ වෙනසට කතා කර අවස්ථාව රණක් කරවන්සියට ඒ අවස්ථාව ලබා දෙනවා කියලා. නමුත් සොකමැත්තින් ඒ ලබා දෙන්න විපක්ෂයේ සූදානම් නොවීම මත තවමත් කතානායකවරයා විදිහට කරු ජයසූරිය මැතිතුමාමයි කටයුතු කරන්නේ.
හොඳයි, දැන් පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ වන්නට කලින් එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම රැස් වුණා. රැස් වෙලා යම් වැදගත් තීන්දුව තීරණ කිහිපයකට එළඹුණා. එතනදී සිදුවුණු විශේෂතා පිළිබඳවත් මම දැනගන්න කැමතියි මනෝජ්.
උදෙන් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා විදිහට සජිත් ප්‍රේමදාස මැතිතුමාත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට ගයන්ත කරුණාතිලක මැතිතුමාත් පෞගේ සිකුරාදා පාර්ලිමේන්තුවේදී වැඩ බාර ගැනීම සිදු වුණා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පහුගිය දිනේ බ්‍රහස්පතින්දා දවසේ පාර්ලිමේන්තුවේදී රැස් වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රයින් වික්‍රමසිංහ මහතා රැස්වීම වැඩ කටයුතු ආරම්භ කරද්දී කිව්වේ අද පාර්ලිමේන්තු කණ්ඩායම රැස්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා මෙහෙවාවි කියලා. නමුත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒක රයින් වික්‍රමසිංහ මැතිතුමාට නැවත සුපුරුදු පරිදි කරන්න එහෙම නැත්නම් සර් මේක කරන්න කියලා ආරාධනා කළා. නමුත් එහිදී රයින් වික්‍රමසිංහ මැතිතුමා සජිත් ප්‍රේමදාස මැතිතුමාටම මේ රැස්වීම මෙහෙවන්න කියලා ඊට පස්සේ සජිත් ප්‍රේමදාස මැතිතුමා පළවෙනි වතාවට විපක්ෂ නායකවරයා විදිහට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම රැස්වීම මෙහෙව්වා. ඔහු මුලින්ම සඳහන් කළේ දාන්ත කරුණාතිලක මැතිතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විදිහට පත් කරනවා කියලා. සියලු දෙනා මත්වලසන් දීලා දාන්ත කරුණාතිලක මැතිතුමාගේ පත්වීම ගැන සතුට පළ කළා. නියෝජ්‍ය විපක්ෂ සංවිධායකවරුන් විදිහට රංජිත් අලුවිහාරේ, ජේ.සි. අලබතුල සහ අජිත් පී. පෙරේරා කියන මන්ත්‍රීවරුන් පත් කරනවා කියලා සජිත් ප්‍රේමදාස මැතිතුමා සඳහන් කළා. ඊට අමතරව අතිරේක සහකාර සංවිධායකවරුන් විදිහට ආසුමාර් සිංහ, හෙත්තාපු හමිසා, සිද්ධි ජයරත්න කියන මාතෘරුන් පත් කරනවා කියලා සඳහන් කළා. කොමනක් කිසිම මතභේදයක් නැතුව බොහොම සුහදව පාර්ලිමේන්තු කණ්ඩායම සාකච්ඡාව පැවැත්වුණා. මේක විශේෂ සිද්ධියක් බවට පත් වුණා. මේ අවස්ථාවට පසු තත්ත්වයක් පිළිබඳවත් මම අවධානය යොමු කරන්න කැමතියි. එක්සත් ජාතික පක්ෂයේ හිටපු ලේකම් තිස්ස අත්තනායක මැතිතුමා සයින් ප්‍රේමදාස මැතිතුමත් අතර සාකච්ඡාවක් පැවැත්විලා තිබුණා. එහිදී තිස්ස අත්තනායක හිටපු ලේකම්වරයා සයිට් ප්‍රේමදාස මැතිතුමාගෙන් ඉල්ලලා තිබුණා රයින් වික්‍රමසිංහ මැතිතුමාව තනිව මුණ ගැහෙලා මේ පිළිබඳව සාකච්ඡා කරන්න. දෙවැනි පාර්ශව එතන මෙතන සාකච්ඡා කරනවට වඩා සුදුසුම දේ තමයි රයින් වික්‍රමසිංහ මැතිතුමා හම්බ වෙලා තනිව සාකච්ඡා කරන්න කියන ඉල්ලීම තිස්ස අත්තනායක මැතිතුමා කරලා තිබුණා. ඊට අමතරව දුරකථනයෙන්ම රයින් වික්‍රමසිංහ මැතිතුමාට කතා කරලා මේ යෝජනාව කරලා තිබුණා. ඉතින් අවසාන ප්‍රතිඵලයක් තවම නැහැ. ඒත් එක්කම අපි කලින් සඳහන් කරපු රැස්වීමේදීම පක්ෂ සමාජිකයන්ට යම් විදිහකට දේශපාලන පරිගණීමක් සිදු වුණොතින් ඒ අයට නොමිලේ නීතිය ලබා දෙන්න, ඒ කියන්නේ නීතියේ සහාය ලබා දෙන්න නීතිඥ කණ්ඩායමක් පිටවන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා පියවර ගත්තා. එක්කම රයිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක විපක්ෂ නායක කාර්යාලයේ හිටපු කාර්ය මණ්ඩලයේ කිසි වෙනසක් නොකර ඒ කාර්ය මණ්ඩලයත් එක්කම කටයුතු කරන්න සජිත් ප්‍රේමදාස මැතිතුමා කටයුතු කළා විතරක් නෙමෙයි යෝගීජි සනාහන් කළා. ඔන්න මම රටටම පෙන්නවා සජිත් තාම කවුරුවත් කැපෙන්නේ නැහැ, පක්ෂේ බෙදෙන්නේ නැහැ කියලා. මේ හැමදෙනාම පක්ෂයට සේවය කරපු අය එහෙම අදහසක් පළ කරලා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා විපක්ෂ නායක කාර්යාලයේ එජාපයෙන් පත් කරපු සේවකයන්ට කලින් පත් කරපු සේවකයන්ට ඒ ආකාරයෙන්ම සඳහන් කළා. එක්සත් ජාතික පක්ෂය පැත්තෙන් මෙවැනි කාරණා කීපයක් තමයි ගෙවුණු සතිය සිද්ධ වුණේ විරුක්ෂේ.
දැන් පසුගිය සතියේදී තවත් විශේෂිත අවධානයක් යොමු වුණා හිටපු අධිකරණ අමාත්‍යවරයෙකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එක්වරම ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ සිදුවිය යුතු යම් සංශෝධන පිළිබඳව සිදු කරපු අදහස් දැක්වීම සම්බන්ධයෙන්. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 සංශෝධන සිදුවිය යුතුයි කියන වගට ඔහු තොරතුරු හෙළදරව් කළා. ඒ අර්ථයේ විධායක ජනාධිපති ක්‍රමයත් ඡන්ද ප්‍රතිශතය පිළිබඳවත් ඔහු යම් අදහස් ඉදිරිපත් කිරීමක් කළා. මේ සම්බන්ධව සාමාන්‍යයෙන් ප්‍රධාන දේශපාලන ධාරාවේ අදහස් සහ සුළු පක්ෂවල අදහස් කොහොමද කියලත් මේ ළඟට මම විමසා බලන්නට කැමතියි. මොකද ඔහු ඉදිරිපත් කරපු මේ අදහස් රටේ සුළු පක්ෂවලටත් බලපාන කාරණාවක් බවට පත්වන කාරණාවක් වන නිසා මොනවද ඒ සම්බන්ධයෙන් අපිට මේ වෙනකොට ලැබෙන තොරතුරු?
විලුක්ෂි, මුලින්ම සඳහන් කරන්න ඕනේ මේ විජේදාස රාජපක්ෂ මැතිතුමා 21 සහ 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන විදිහට මේවා ඉදිරිපත් කළත් ඔහු පහුගිය කාලේ දරපු මත තමයි මේ මත සියල්ල. අපි ඔබට මීට පෙර වැඩසටහනකදී සඳහන් කළා ශ්‍රී ලංකාවේදී මාත් සමග කරපු දේශපාලන සංවාදයකදී විජේදාස රාජපක්ෂ මැතිතුමා දිගින් දිගටම සඳහන් කළා රටේ සේනාධිනායකවරයා විදිහට ආරක්ෂක හමුදා සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ වගකීම පිළිබඳව, ඒත් එක්කම ඉදිරියේ ජනාධිපතිවරයාට අමාත්‍ය දුර දැරිය හැකි කියන කාරණය පිළිබඳව, ඒත් එක්කම යම් ආකාරයකින් දැන් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට විශේෂයෙන් පරිසර සහ මහවැලි අමාත්‍යාංශ පැවරුවත් ඒවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පවරන විශේෂ අමාත්‍යාංශ කියලා කිව්වට ඒවා තව කෙනෙක්ට පවරන්න පුළුවන්ද බැරිද කියන එක සඳහන් වෙලා තිබුණේ නැහැ. ඉතින් මේ වගේ යම් විවාදාත්මක කාරණා තිබෙන බව දිගින් දිගටම සාකච්ඡා කළා. ඒත් එක්කම 5% ඡන්ද ප්‍රතිශතයකින් ඩිස්ත්‍රික් මට්ටමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීපත් වන්න ලබා දෙන ඉඩත් එක්ක සුළු පක්ෂ අර මේ කියන්නේ යම් කේවල් කිරීමේ බලයක් ලබාගෙන ආණ්ඩු වලට තවන්ගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට බාධා වන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔව් අදහස් දැක්වුවා. ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා අශ්‍රොෆ් මැතිතුමා මුස්ලිම් කොංග්‍රස් නායකවරයා විදිහට කටයුතු කරද්දී ඔහුට ඔහුත් එක්ක සාකච්ඡා කරන ලබා දුන්නු ඡන්ද ප්‍රතිශතයක් මේ 105 ඡන්ද ප්‍රතිශතය ඒ කායිමත් 12.5 දක්වා වැඩි කිරීමට තමයි මේ යෝජනා අරගෙන ආවේ. කොමුණක් මේ ඉදිරිපත් කළේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 21 සහ 22 සංශෝධන කෙටුම්පත්. ඒ අනුව 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් 19 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටම වගන්ති වෙනස් කරන්නත්, 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 15 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරන්නත් යෝජනා කරලා තිබෙනවා. 15 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී දුරයක් ලබා ගන්න පිළිගත් දේශපාලන පක්ෂයක් ලබා ගත යුතුව තියෙන දැනට 105% ඡන්ද ප්‍රතිශතය වෙනුවට මීට පෙර තිබුණු කලින් තිබුණු 12.5% ඡන්ද ප්‍රතිශතය දක්වා වැඩි කරන්න 21 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත් මගින් යෝජනා කරලා තියෙනවා. 22 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතින් යෝජනා කරලා තියෙන්නේ ඉහළ අධිකරණවල විනිසුරුවන් පත් කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසලා ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කරන්න ඕන කියලා. ඒ වගේම නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් මේ තනතුරු සඳහා පත් කිරීමේදී ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා දායක සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පස්සේ ජනාධිපතිවරයා විසින් පත් කිරීම සිදු කර යුතුයි කියන කාරණයක් සංශෝධනය කරලා තියෙනවා. ඉතින් ජනාධිපතිවරයා ආරක්ෂක අමාත්‍ය ධුරය දැරිය යුතුයි, වෙනත් යම් අමාත්‍ය ධුරයක්ද ඔහුට දරන්න පුළුවන් කියන කාරණා මේ ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරලා තිබෙනවා. ඉතින් මේව සම්බන්ධයෙන් ඔබ අහපු දෙවෙනි ප්‍රශ්නය අනිත් සෙසු පක්ෂ මොනවද දක්වන අදහස් කියලා සඳහන් කරා. ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් බිමල් රත්නායක මන්ත්‍රීවරයා ප්‍රසිද්ධිය කියලා තිබුණා 21 සංශෝධනය කියලා කියන්නේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ඒකාධිපති යෝජනාවක්. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරීමේදී ඩිස්ත්‍රික්කයෙන් 12.5 ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත යුතුයි කියන කාරණාව. ඉතින් දැන් මේක උතුරෙන් UNP ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අතුගාලා දාන්නත් දකුණ UNP එකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් භුක්තියට සරි කරලා දෙන්නත් ගෙනපු යෝජනා මේවා කුඩා පක්ෂවලට තර්ජනයක් කියන කාරණය ජනතා විමුක්ති පෙරමුණ කිව්වා. ඒත් එක්කම ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කළා 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් බලාපොරොත්තු වෙන්නේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට තිබුණු බලතල ලබා දෙන්න. දැන් අපි දන්නවා 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා තමයි නඩුකාරවරුන් ජනාධිපතිවරයාට ඍජුව පත් කරන්න බෑ. කොමිෂන් සභාවලින් ලබා දෙන නිර්දේශ මත තමයි විශේෂයෙන් පොලිසිය ඒ වගේ ස්ථානවල මාරු වීම සිද්ධ කරන්නේ. නමුත් 19 අහෝසි කරාට පස්සේ ඒවා ස්වාධීන කොමිෂන් සභාවල කාර්යයන් නෙමෙයි ජනාධිපතිවරයාට කරන්න පුළුවන් කාර්ය බවට පත් වෙනවා. ඒ අනුව 19 සංශෝධනයෙන් ලබා දුන්නු බලතල අහෝසි වීමක් සිද්ධ වෙන්නේ. ඒ හින්දා ජනාධිපතිවරයාට ඇමතිකම් දරන්න මේ සියලු අවස්ථා ලබා දෙන්න විශ්වවිද්‍යාල සංශෝධනය හරහා උත්සාහ කරන්න කියලා ජනතා විමුක්ති පෙරමුණ මේ සංශෝධනයන්ට විරුද්ධව අදහස් දක්වලා තිබුණා. ඒක එක්කම කඳුරට ජනතා පෙරමුණේ නායක හිටපු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යදී රාධාකෘෂ්ණනුත් මේ පිළිබඳව කලව කැලේදී පහුගිය 4 වෙනිදා උත්සවයකින් පස්සේ මාධ්‍යවේදීන් නැගව ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් කෝ කිව්වේ විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට ගෙනවිල්ලා තියෙන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන වලින් එකම කියන්නේ දැනට මේ තියෙන පාර්ලිමේන්තු ප්‍රතිශතය වෙනස් කරලා දෙන්න කියන එක. එහෙම වුණොත් සුළු පක්ෂවලට හෝ සුළු ජාතීන්ට පාර්ලිමේන්තුවට යන්න බැරි වෙනවා. ඒ අයගේ බලාපොරොත්තු තියෙන්නේ මහා පක්ෂයක් එක්කතු වෙලා ඡන්දෙ ඉල්ලන්න අවශ්‍යයි කියන කාරණය. ඒ අනුව හැමදාම සුළු ජාතික පක්ෂ සමග සම්බන්ධ වෙන්න බෑ කියන අදහස් තමයි මේකෙන් කියන්නේ. ඊට අඳුරට ජනතා පෙරමුණ විදියට රාධාකෘෂ්ණන් හිටපු රාජ්‍ය අමාත්‍යවරයා ඔහුගේ නොසතුටක් පළ කරලා තිබුණා. මේ හරහා යම් ආකාරයකින් තර්ජනයක් සිද්ධ වෙන්නේ ඔවුන්ගේ පාර්ලිමේන්තු බලයට. එහෙම නොතින් සුළු පක්ෂවලට පාර්ලිමේන්තුවට පැමිණෙන්න මන්ත්‍රි අසුන් ලබා ගැනීමේ ගැටලුවක් මතුවෙනවා. දැන් මේක පහුගිය කාලෙත් ඔප්පු වුණා. දැන් මේ දේශපාලන වේදිකාව මේ සම්බන්ධයෙන් කතා කරන තවත් කාරණයක් තමයි දැන් පොඩි පොඩි දේශපාලන පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 5-6ක් අරගෙන ඒක කේවල් ක්‍රීමේ බලයක් විදිහට පාවිච්චි කළා. මහා ආණ්ඩුවට ආණ්ඩුව කරගෙන යන්න දෙන්නේ නැතුව මේ ආණ්ඩුව අස්ථාවර කරන්න කටයුතු කරනවා. ඔවුන්ගේ අවශ්‍යතා මුදින් පමුණවා ගන්න කටයුතු කරනවා. එහින්ද මේ පොඩි පොඩි ඡන්ද ප්‍රතිශතවලට විවිධ දේශපාලන පක්ෂවලින් ඇවිල්ලා පාර්ලිමේන්තු අස්ථාවර කිරීමේ කටයුතු නතර කරන්නත් මේක හේතුවක් කරගන්න ඕන කියලා සඳහන් වෙනවා. ඒක මේක දෙපැත්තක් තියෙනවා. ඉතින් අපි බලමු අවසානයේ මේවා සම්මත වෙලා රටේ නීතිය බවට පත් වෙයිද කියලා අපි බලමු.
දැන් මේවා මේ වෙනකොට විජේදාස රාජපක්ෂ මහතා විසින් මේ යෝජනා විදිහට ඉදිරිපත් කරලාද තියෙන පාර්ලිමේන්තුවට?
ඔව්, මේවා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විදිහට ඉදිරිපත් කරලායි තිබෙන්නේ.
එතකොට ඒවා විවාදයට ගැනීම හෝ සලකා බැලීම සඳහා දින නියමයක් කරලා තියෙනවද මේ වෙනකොට පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයට අනුකූලව?
තාම න්‍යාය පත්‍රයට අනුකූල කරලා ඒ සඳහා සූදානමක් නැහැ. නමුත් මේවා පෞද්ගලික මන්ත්‍රී යෝජනා විදිහට පාර්ලිමේන්තුවට අරගෙන ඇවිත් තිබෙන්නේ.
ජනාධිපතිවරයා ජාතික ආරක්ෂාව පිළිබඳව පූර්ණ වගකීම දැරිය යුතුයි. ජනාධිපතිවරයා අනිවාර්ය ලෙස සේනාධි නායකයා විය යුතුයි. එතකොට සියලු හමුදාවන් වල සේනාධි නායකයෙකුත් ආරක්ෂක ඇමතිවරයෙකුත් කියලා රටක දෙදෙනෙක් ඉන්න බෑ. ඉහළ අධිකරණවලට විනිසුරුවරුන් පත්කිරීම සහ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ උපලේඛනයේ සඳහන් කළ රාජ්‍ය නිලධාරීන් පත්කිරීමේ කටයුත්තේදී පහුගිය අවුරුදු 4 පුරාවටම ව්‍යවස්ථාදායක සභාව කිසිම අවස්ථාවක ස්වාධීනව කටයුතු කළේ නැහැ. ඉතාමත්ම පක්ෂග්‍රාහී ලෙස කටයුතු කළා. ඒ පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් නිසා තමයි පාස්කු ප්‍රහාරය පවා අපිට වළක්ව ගන්නට බැරි වුණේ. සුදුසු තැන්වලට සුදුසු අය පත්කිරීම වළක්වාලනු ලැබුවේ ව්‍යවස්ථාදායක සභාව. හැබැයි 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් රටට අහිතකර ප්‍රතිඵල ගෙනදීමට බලපාපු වගන්ති වෙනස් කිරීම සඳහා සහ ස්ථාවර ආණ්ඩුවක් පවත්වාගෙන යාම සඳහාත් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි ආකාරයට අදාළ අංශවල පත්කිරීම සිදු කිරීම සඳහාත් අවශ්‍ය සංශෝධන කිරීමට බලාපොරොත්තු වෙනවා. 18 වෙනි සංශෝධනය නැවත බලාත්මක කිරීම පිළිබඳව කිසිම තීන්දුවක් අරගෙන නැහැ.
මීළඟට අවධානය යොමු කරමු පසුගිය බදාදා රැසුණු කැබිනට් එකේදී ගත්ත තීන්දුව තීරණ මොනවාද කියලා. වැදගත් තීන්දුව තීරණ කිහිපයක් අපිට වාර්තා වෙනවා. ඊට අමතරව ජනාධිපතිවරයා තමන්ගේ පෞද්ගලික යෝජනා කිහිපයකුත් ඉදිරිපත් කළා තියෙනවා. යම් යම් ආයතනවල කාර්යක්ෂමතාව වැඩි කරලීම උදෙසා ඒ සම්බන්ධව සමස්ත සමාලෝචනයකුත් ඔබෙන් දැනගන්න කැමතියි මීළඟට.
ඔව්, විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ප්‍රතිත්‍රස්ත පනත ඉවත් කරගන්න රජය තීරණය කළා. විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු සංදේශයකට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ගෙවුණා. මේ සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කරලා ත්‍රස්තවාදී මැඩ පැවැත්වීමේ නව නීති පැනවීමේ අරමුණින් මේ ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ කලින් විදේශ කටයුතු අමාත්‍යවරයා විදිහට මංගල සමරවීර මැතිතුමාගෙන් ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත අහෝසි කළ යුතුයි කියන ජිනීවාහි සම්මත වූ එක්සත් ජාතීන් නියමානකම් යෝජනාවලියේදී මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තිබුණා. කොහොම වුණත් ප්‍රතිත්‍රස්ත පනතට ඒ කාලේ විපක්ෂයේ හිටපු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු වගේම ආගමික සහ සිවිල් සංවිධාන විරෝධය පළ කරලා තිබුණා. මේ සීල තත්ත්ව සැලකිල්ලට අරගෙනයි ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවෙන් ඉවත් කරගන්න කැබිනට් මණ්ඩලය පහුගිය දවසේ තීරණය කළේ. ඒත් එක්කම එතනෝල් ආනයනය තහනම් කරලා තියෙනවා. දේශීයව එතනෝල් බහුලව නිෂ්පාදනය කරන නිසා ඒවට අදාළ කර්මාන්තය ආරක්ෂා කරගන්න මේ තීරණය ගත්ත කියලා මුදල් අමාත්‍යංශය දැනුම් දුන්නේ. ඒ අනුව පහුගිය පළවෙනි දින ඉඳලා මත්පැන් නිෂ්පාදනයට පාවිච්චි කරන එතනෝල් ආනයනය කිරීම වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන්න රජය අවධානය යොමු කරලා තිබුණා. මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා විදිහට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා කරපු නියෝගයක් අත තමයි මේ තීරණය අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අර ඔබ කියපු විදිහට ජනාධිපතිවරයා ඉදිරිපත් කරපු පොදු යෝජනා ජාතික හැඳුනුම්පත් රියදුරු බලපත්‍රය ආගම නිර්ගමන ලේඛන උපැන්න මරණ සහතික ලියාපදිංචි කිරීම මේ ආදි වශයෙන් වන පුද්ගලික තොරතුරු එක ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතේ රැස් කරන්න මේ ගැන අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දීලා තිබුණා. විශේෂයෙන්ම තොරතුරු හා සංනිවේදන තාක්ෂණ අමාත්‍යංශ ජේසන් නිලධාරීන් එක්ක ජනාධිපතිවරයා පහුගිය දවසක තියපු සාකච්ඡාවේදී තමයි මේ පිළිබඳව සාකච්ඡා කරලා තිබුණේ. පුද්ගල තොරතුරු එක්රැස් කිරීම එක ජාතික දත්ත මධ්‍යස්ථානයක් යටතට පත් කිරීම හරහා කාලය ශ්‍රමය විශාල මුදල් නාස්තියක් අවම කරගන්න පුළුවන් වෙනවා කියලා ජනාධිපතිවරයා කියලා තිබුණා. මේ තොරතුරු ආයතන කිහිපයකින් එක්රැස් කරන වැඩේ තමයි දැනට සිද්ධ වෙන්නේ. ඒ හින්දා එක පද්ධතියක් යටතට ගැනීම හරහා ප්‍රමාදයේ වළක්වලා කාලරක්ෂණ සේවාවක් ජනතාවට ලබා දෙන්න පුළුවන් කියන කාරණේ ජනාධිපතිවරයා මෙහිදී අවධානය යොමු කරලා තිබුණේ. යන ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වේවි. ආයතන සියල්ල ජාලගත කරලා ඒවා ඒකාබද්ධ කරලා වැඩි ඵලදායීතාවක් ලබා ගැනීමේ අරමුණ තමයි මේ හරහා ඉස්මතු කරලා තිබුණේ. අපි දැක්ක පෞගේ දවස්වල මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ජනාධිපතිවරයා ගියා. එහිදී ජනතා මුහුණ පාන ගැටළු පිළිබඳව සාකච්ඡා කළා. මේ සියල්ල ප්‍රතිඵලයක් විදිහට විය හැකි මේ සියලු එකතැනකින් ගන්න පුළුවන් මේ සියලු තොරතුරු එකතැනකින් ගන්න පුළුවන් විදිහට එකම ජාතික දත්ත මධ්‍යස්ථානයක් කරට රැස් කිරීමේ තීරණයට එළඹෙන්න හේතුවක් වන්නට ඇත්තේ.
මම දකිනවා මේ මනෝජ් මේ සමාජ මාධ්‍යවලත් බොහොම ආකර්ෂණීය තොරතුරු මේ සම්බන්ධයෙන් වාර්තා වෙනවා. මේ සත්‍ය අසත්‍යතාවය කෙසේද කියනන් දන්නේ නැහැ. නමුත් මේ රාජ්‍ය ආයතනවලට මේ වයසක පුද්ගලයන් විදිහට ආබාධිත පුද්ගලයන් විදිහට අසරණ දුප්පත් ජනතාව විදිහට පැමිණෙන්නට පුළුවන් බුද්ධිංශ නිලධාරීන් කියලා. මේ කතාවේ ඇත්ත නැත්තක් තියෙනවද මොකක් හරි?
ජනාධිපතිවරයා කොහොමත් කියලා තිබුණා මේ අක්‍රමිකතා මැඩපවත්වන්න බුද්ධි නිලධාරීන්ට ඒ සම්බන්ධයෙන් යම් වගකීමක් බාර දෙන්න. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ආසන්නයේ හිටපු තැරැව්කරුවන් කීප දෙනෙක් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වුණා. දැන් සාමාන්‍යයෙන් ආයතනයකට ගිහිල්ලා ඒ වගේ සාමාන්‍ය පුද්ගලයෙකුට වැඩක් කරගන්න ටිකක් අපහසුයි. ඒක අපි කියන කාරණයක් නෙමෙයි, පොදුවේ සමාජයේ තියෙන මතය. දුප්පත් කෙනෙකුට, නැතිබර කෙනෙකුට, ඒ කියන්නේ නොහැකියාවන් සහිත පුද්ගලයන්ට ගිහිල්ලා ආරක්ෂාව වැඩක් කරගන්න අපහසුයි. ඒ හිඳ සමාජය අවධානය යොමු කරන්නේ ෆේස්බුක් පණිවිඩ විදියට සමාජ මාධ්‍ය හොමාරු වෙනවා. එතකොට වැඩක් කරගන්න බැරි අයම බුද්ධිආශ්‍රිත කාර්යයන් විදියට එනවා කියලා කිව්වට පස්සේ ඒ අය ගැනත් මේ නිලධාරීන් අවධානය යොමු කරනවානේ. ඒ අදහසින් වෙන්නත් පුළුවන්. ඔව්, ඉතින් ඇත්තට බුද්ධ නිලධාරීන් යොදවනවා කියලා තියෙනවා. බුද්ධ නිලධාරීන්ටත් විවිධ වෙස් අරගෙන යන්න පුළුවන්. එවැනි ස්වරූපයෙන්ත් යන්න පුළුවන්. ඉතින් මේක දෙපැත්තක් තියෙනවා. එක පැත්තකින් අනුතුරංග වීමක් වෙන්න පුළුවන්. එක පැත්තකින් මේ රාජ්‍ය නිලධාරීන් ඇතැම් අවස්ථාවල් කරන සේවය පිළිබඳව හාසියට ලක් කිරීමක් වෙන්නත් පුළුවන්.
අවසාන වශයෙන් මම දැනගන්නට කැමති මනෝජ්, ඉතාමත්ම කෙටියෙන් අපිට තියෙන කාල වේලාවත් එක්ක බැලුවහම සුදුවැන් සිදුවීම සම්බන්ධයෙන් අත්තරංගුවට ගැනුණු මන්ත්‍රී රාජිත සේනාරත්න සහ ඒ වගේම ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවය නිතු ශ්‍රී ලාංකිකය නිලධාරිණිය ගානියා බැනිස්ට මේ දෙදෙනාට ඇප ලැබුණා. ඊට පස්සේ දැන් ඔවුන්ගේ තත්ත්වය මොකක්ද සහ අර සුදුවැන් සම්බන්ධයෙන් අත්තරංගුවට ගැනුණු පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් වාර්තාවන තොරතුරු මොනවද කියලා?
ඔව්, මේ ගානියා බැරිස්ටර් ෆ්‍රැන්සිස් ස්විස් ස්ථානාපති කාර්යාලයේ සේවිකාව අපමතම උදාහරණ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළා. ලක්ෂ පහ දෙකින් වෙච්ච ශරීර අප දෙකක් මතම උදාහරින්නයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. වගේම ඇගේ පදිංචිය තහවුරු කිරීම සඳහා ග්‍රාම සේවා සාධක ඉදිරිපත් කරන්න කියලා, ඒත් එක්කම අපකරුවනොත් ඒ ප්‍රදේශයේ පදිංචි කරවන්න ඕන කියලා නියෝග කරලා තිබුණා. එතෙක්ම රක්ෂිත බන්ධනාගාරගත කරලා හිටපු අමාත්‍යරාජ සේනාරත්න මහතා අපමත මුදා හරින්නත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියුක්ත කළ යනුව සේනාරත්න මැතිතුමා රුපියල් ලක්ෂ 5 දෙකින් මෙච්චි ශරීරයක දෙකක් මත මුදා හරින්නයි නියම කළේ. ඊට පස්සේ අපි දැක්කා දෙවි සත්කාරයේ 100 ප්‍රතිකාර ලැබපු රාජ සේනාරත්න හිටපු අමාත්‍යවරයා සාමාන්‍ය වාට්ටුවක් සඳහා මාරු කරා. තවමත් ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගන්නවා. ඊට පස්සේ ඔබ සඳහන් කළේ මේ සුදුවැන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් කාරණය, මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දුන්නා. පහුගිය දෙවනිදා බ්‍රහස්පතින්දා දිනේ පෙරවරු 9 ඉඳලා හවස 4 දක්වා මේ ප්‍රකාශ සටහන් කර ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සිද්ධ කළා. ඊට අමතරව මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට මුදල් ලබා දුන්නා කියන චෝදනාවෙන් ලැබෙන තිබුණා ඖෂධ නීතිකර සංස්ථාවේ හිටපු සභාපති රූම් මොහොමඩ්ට ඔහු අත්අඩංගුවට ගත්තා. ඒ වගේම ඔහු රෝහල් ගත වෙන්න පෙරද දින උත්සාහ කරලා තිබුණා. බන්ධනාගාරයේ ඔහු රඳවලා සිටිද්දී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවලා සිටිද්දී පපුවේ රිදුම් තත්වයක් පවතිනවා කියලා ඔහු වැලිකඩ බන්ධනාගාරයේ රෝහල වෙත ඇවිල්ලා තිබුණා. කොමුණත් ඒ රෝහලේ රාත්‍රී සේවා මුරේ රාජකාරී කරපු වෛද්‍යවරයෙක් ඔහුගේ සෞඛ්‍යතාවය පරීක්ෂා කරලා හිටපු සභාපතිවරයා ආපහු බන්ධනාගාරයට ආරවල යවලා තිබුණා.
අපි ස්තුතිවන්ත වෙනවා මනෝජ් මේ සතියෙත් 2029 වසරේ අපේ පළවෙනි වැඩසටහන විදිහටත් ශ්‍රී ලංකාවේ මේ ගෙවිලගේ සතියේදී වාර්තා වුණු උණුසුම් දේශපාලනික කාරණා ගොනු කිරීමට අපත් සමග සම්බන්ධ වීම පිළිබඳව මාධ්‍යවේදී මනෝජ් ෘතියාවල මහතායි මේ කාර්තවයට සුපුරුදු ලෙසින් අපිත් එක්ක සම්බන්ධුනේ ලබන සතියේ සඳුදා අපි නැවත වතාවක් ඔබ හමු වෙනවා. එතෙක් ඔබට බොහොම ස්තුති. ආයුබෝවන් කියමින් අපි සමු වෙනවා.
බොහොම ස්තුති දිලුක්ෂේ. ආයුබෝවන්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.